අද අපිට ලැබිලා තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒවා මේ ගැඹුරුම ප්‍රශ්නක් නෙමෙයි, ලෞකික ප්‍රශ්න වලින් ගා බරයි. මේක ප්‍රශ්නේ තමයි බෝධි පූජාවෙන් ශාන්තියක් ලැබෙනවද කියලා අහලා තියෙන ප්‍රශ්නය. ඒකේ මත්තම් පිටතට තැම්බීමට සුදුසුද නුසුදුසුද කියන එක ඉතින් හේතු ඇතුව විග්‍රහ කරන්න කියලා පිළිලීමක් කරනවා. දැන් බෝධි පූජාවෙන් ශාන්තියක් ලැබෙනවද කියලා මේ පළවෙනි ප්‍රශ්නයක් අහනවා. දැන් අපි පළවෙනිම හිතන්නකෝ මේක කියන්නේ ලෞතර බුද්ධත්වයට පත් වෙන්න බෝධියක් අත්‍යවශ්‍යද නැද්ද කියන එක ඉස්සෙල්ලා හොයන්න ඕනේ. සෑම බුදුරන් වහන්සේ නමක්ම බුද්ධත්වයට පත්වීම සඳහා බෝධි වෘක්ෂයක් අවශ්‍ය වුණා. ගල්ගේක, මාලිගාවක, මෙහා වෙනත් තැනක බුදු වුණ කෙනෙක් නැහැ. ඒ වගේම හැම තැනම බුදු වුණ කෙනෙකුත් නැහැ. ලෞතර බුද්ධත්වයට පත් වෙන්න තියෙනවා ලෝකේ එකම ස්ථානය. මධ්‍ය දේශයේ ප්‍රදේශයත් ඒ මධ්‍යයටම අහු වෙලා තියෙන පීඨල ජයශ්‍රී මහා බෝධින් වහන්සේ. ජයශ්‍රී මහා බෝධින් වහන්සේ 15 වෙනි තැනක නැතුව ලෞතර බුදු වෙන්න තැනක් නැහැ. සාර අසංඛේ කල්පලක්ෂයක් විවරණ ගත්තන් පමණ පාරමී පුරපු බෝසතාණන් වහන්සේ නමකටවත් වෘක්ෂයක් ඒ වෘක්ෂයක් තිබුණාට මදි. ඒ සඳහා පහළ වෙච්ච බෝධි වෘක්ෂය මධ්‍ය දේශයේ නියම තැනම පහළ වෙන්න ඕන. ඒ පහළ වෙන ස්ථානයේ තමයි ලෞතර බුද්ධත්වයට පත් වෙන්නේ හැම බුදුවරේ. මධ්‍ය දේශයේ යම් තැනක බෝධින් වහන්සේ පිහිටා තිබුණා. මීට පෙර බුදු පියාණන් වහන්සේලාට බෝධින් වහන්සේ පිහිටියේ එතනම. තව තැනක බුදු වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ජයසිරි මහා බෝධින් වහන්සේලාගේ සමවැදුණු සමාධි සමවාදින්ද කිසිම තැනක් ලෝකේ තව නැහැ කියලා. ඒකම ස්ථානයක් එච්චරයි. එකම වෘක්ෂයක් එච්චරයි. සියලු සමාධි සමවැදුණු එකම ස්ථානයේ ජයසිරි මහා බෝධින් වහන්සේලා. සියලු බුදුරයන් වහන්සේලා අප්‍රමාණ සමාධියට සමවදින තැනක් තියෙනවා එතන පමණයි. උන්වහන්සේලාගේ ජීවිත කාලය තුලවත් නැහැ, උන්වහන්සේලාගේ ඒ දේශනා ක්‍රමින් පවත්වන කාලය තුලවත් උන්වහන්සේලා සියලු සමාධි සමවදින තැනක් නැහැ. ආනන්ද බෝධින් වහන්සේ රෝපණය කළා. ආනන්ද හාමුදුරුවෝ ඉල්ලීමක් කළා බුදුරන් වහන්සේගෙන්, ස්වාමීන් ජයසිරි මහා බෝධින් වහන්සේලාගේ සමවැදුණු සියලු සමාධි මෙතන සමවදින. ආනන්ද ජයසිරි මහා බෝධින් වහන්සේලාගේ සමවැදුණු සමාධි සමවදින තැන සුන් ලෝකේ කොහෙවත් නැහැ. එතරම්මයි තියෙන්නේ කියලා දේශනා කළා. එහෙනම් මෙතේදී විශේෂයක් තියෙනවා. ස්ථානීය සහ බෝධිය සියලු සමාධි සමවදින්න විශේෂ ආධාරකයක් වුණා. ලෞතර බුද්ධත්වයට පත් වෙන්න බෝධිය අත්‍යවශ්‍යම වුණා. සාර අසංඛේ කල්පලක්ෂය පාරමිතා පුරව පාරමිතාවේ ශක්තියටවත් බැහැ. බෝධින් වහන්සේ යහකල වේදෙනක බුදු වෙන්න. එහෙනම් මොකද වෙන්න හේතුව? අපි ඔක දැකිය යුතු හරියක්. යම්කිසි ඥාන ශක්තියක් ලබා ගැනීමට අවශ්‍ය කරන අවස්ථා තියෙනවා. කය දුර්වල නම් ඒ ඥාන ශක්තිය ලබන්න බෑ කියන එක බුදුරජාණන් වහන්සේගේ දේශනාවක පැහැදිලිව පෙන්නුම් දැන් තියෙනවා. දැන් ඊටාම කුඩා ලදරුවට බණහල නිවන් අවබෝධ කරන්න බෑ 7 අවුරුද්දක්වත් කාලය යනවා. අවුරුදු 7කින් තමයි මේ බුද්ධ ශාසනයේ ත්‍රිපිටකයේ තියෙන සඳහන් වෙන කරුණු වලින් 7 අවුරුද්දේදී මාර්ගඵල අවබෝධ කරපු අය ගැන මිසක් ඊට පල්ලිහ අවුරුද්දවල මාර්ගඵල අවබෝධ කරපු කෙනෙක් ගැන සඳහනක් නැහැ. අන්තිම පල්ලිහ ආවයිස අවුරුදු 7යි. එක්තරා සිටුවරයෙක් සහ සිටුවරියක් වයසට ගිහිල්ලා මගේ හිඟා කරනවා. අන්තිමට සියලු සම්පත්ති ලෞකික සම්පත්තියෙන් පිරිහිලා. දැන් බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී පෙන්නවා ආනන්ද බලන්න අර දෙන්න. අර සිටුවරයයි එදා හිටපු සිටුදුවයි දෙන්නගේ අද මහලු බවට පත් වෙලා දෙන්නම හිඟා කරනවා. ওই සිටුවරයා මේ ළමා වයසේදී මම ලාභා මූලික වයසේදී පැවිදි වුණා. එයාට අරිහත්ත්වයට පත් වෙන්න හේතු වාසනාවක් තිබුණා. ඒ කාලේදී සිටුදුව පැවිදි වුණා නම් අනාගාමී වෙන්න හේතු වාසනාවක් තිබුණා. තරුණ වයසේදී ඇවිදිලා තරුණ වයසේදී හැම ඇවිදින්න පැවිදි වුණා. ආ සිටුවරයට අනාගාමී වෙන්න හේතුව තිබුණා. සිටුදුවට සකෘදාගාමී වෙන්න හේතුවක් තිබුණා. මැදි වයසේදී පැවිදි වුණා. එතකොට මැදි වයසේ කාලේදී පැවිදි වුණා. සිටුවරයාට සකෘදාගාමී වෙන්න හේතුවක් තිබුණා. ආ සිටුවර සෝවාන් වෙන්න හේතුවක් තිබුණා. ඒ වයස් කාල තුනම ගිහිලා දැන් වයසට ගිහිල්ලා. දැන් මේ අවස්ථා තුනම ඉක්ම ගියා. දැතර මෙතන හොඳ වැදගත් දෙයක් තියෙනවා. පුද්ගලයාගේ වයස, ඒ වගේම කාය ශක්තිය, කායික මේ දුර්වලතාවය හෝ කායික ප්‍රබලතාවය මුල් කරගෙන ධර්මයේ ඇහුවත් ඒ අද්භව තුලවත් ඒ කාලය තුල ඒකට තිබෙන හේතු වාසනාවත් අඩු වෙලා යන බව හොඳට පැහැදිලිව පෙන්වලා තියෙනවා. දැන් මහලු වයසට ගියාට පස්සේ මේ දෙන්නටම බෑ කිව්වා. හැබැයි මහලු වයසට ගිහිල්ලා ලැබුව අයත් ඉන්නවා. ඒ දෙන්නගේ තිබුණ ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානයෙන් බුදුරන් වහන්සේ දකිනවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරේ ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය පහක් තියෙනවා. මෙන්න මේ කියන ඉන්ද්‍රිය පහේ බල දුබලතාවයන් එක එක කෙනාට එක එක ආකාරයි. සමහර කෙනෙක් ඉන්නවා ඒ ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් නම් කොච්චර අවුරුදු 80ක් ගිහිලා හිටියා. එයාටත් අරිහත්ත්වයටපත් වෙන්න හේතු වාසනා තියෙනවා. සියල්ලන්ටම නෙමෙයි. ඒ ඉන්ද්‍රිය නානත්වයේ කියලා කියනවාකට හේතුව. සියල්ලන්ටම සමාන ඉන්ද්‍රිය බලතාවයක් නැහැ. හැබැයි ඉන්ද්‍රිය බලතාවයෙන් දුබල නම් එහෙම තරුණ කාලේදී කරගන්න හරියදී කරගන්න පුළුවන් හරිය මහලු වෙනකොට බැරුවා. ඉතාම ලතුරු කාලෙත් බැහැ. ඉතින් මෙතන ලොකු වෙනසක් තියෙනවා. කායික නිරෝගීභාවයේ කායික හැකියාව මානසික ප්‍රබෝධයේ මානසික අවබෝධයේ බලපාන බව හොඳට පැහැදිලිව පෙන්නා තියෙන කාරණේ. එහෙනම් යම්කිසි ඥානයක් කුළු ගන්නවන්ට ඥානය ප්‍රබෝධ කරවලා හිටන් ඒ ඵලයේ වතු කරන්න. කායික දුබලතාවයේ දුර්වලතාවයේ හොඳට පැහැදිලිව පේනවා. නම් අපිට දැන් කය නිරෝගී බවට පත් කරන, කය බලවත් බවට පත් කරන ඒ ශක්තිය අවශ්‍ය වෙනවා අර ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරේ ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය පහ බලවත් කරන්න. එහෙනම් මෙතනදී පැහැදිලිම දෙයක් තියෙනවා. කයට අවශ්‍ය කරන ආහාර නියමාකාරයෙන් ඇති වුණොත් උපනිත්‍ය සම්පත්තිය තියෙන්න ඕනේ. ඒ ඵලෙ ලබා ගන්න. දැන් කායික වශයෙන් ලබන ආයුෂ, වර්ණයේ, සැපයේ, බලයේ, නුවණ කියන මේ පහම ප්‍රධාන උපනිත්‍ය දහම්. අන්නේ උපනිත්‍ය දහම් වල ශක්තිය ඒ ආකාරයෙන් මතුවෙන්නේ මේ කය නිරෝගී කරන්න ගන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. හිතට ආහාර තුනක් තියෙනවා. කයට ආහාර එකක් තියෙනවා. කබලින්කාර ආහාරය කියන එක කයටයි. ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියන තුන හිතටයි. හැබැයි ස්පර්ශ ආහාරය ගත්තාම මනෝ විඥාන ආහාරය, මනෝ සංචේතන ආහාරය කියන ආහාර තුනම ලබනවා. කයට දෙන කබලින්කාර ආහාරය බලවත්. කය පෝෂණය වෙන්න දෙන ආහාරය බලවත්. දැන් කය පෝෂණය කරන්න ගන්න ආහාර කිව්වහම අපි හිතන්නේ කන බොන දේවල් කියලා ගත්තට හරියන්නේ නැහැ. කයට මොන කාලෙන් හරි අවශ්‍ය කරන ආහාර තියෙනවා නම් ඒ කොයි ක්‍රමෙන් හරි කය පෝෂණය වෙන්න ගන්න ආහාර වෙනවා. සීතල උෂ්ණ දෙකත් අධික වුණොත් වෙනස් වුණොත් ඒකත් බාධාවක් වෙනවා ඉදිරිය කරගන්න. ඒවා සමව තියෙන්න ඕනේ. ආ යකරාග්නිය කියලා කියනවා ආහාර දිරවීමේ ශක්තිය. ඔය ආහාර දිරවීමේ ශක්තියත් බලපානවා කියලා තියෙනවා මේ භාවනා කරලා මේ සමාධි වඩනකොට ආහාර දිරවීමේ ශක්තියත් බලපානවා. යම් කෙනෙකුට ඒ ආහාරය ගන්නකොට දිරවන්නේ නැති ශක්තියට ආවටවත් සමාධියට ඒකත් බලපාන. ඉතින් මේ වගේ කය නිරෝගී කරන්න ගන්න ඒ මොනවද? බාහිර ලෝකයෙන් ගන්න දෙයක්මයි කය නිරෝගී කරන්න ගන්න. කය ලෙඩ කරන්නත් බාහිර ලෝකයෙන් ගන්න ඒවා ගන්න පුළුවන්. ඒක ලොකු වෙනසක් තියෙනවා. අවිඥාලාභී එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳලා උන්වහන්සේ තව ගෝලියෙකුත් එක්කලා. කොලේ කියන්නේ ගිහි ගෝලිය. ඒ කියන්නේ උපාසක මහත්තයෙකුත් එක්කලා, උපාසක මහත්තයෙක් නෙවෙයි කවුරු හරි එක්කෙනෙක් එක්කලා ගියා. පත්පිළිවෙත් කරන් එක්කෙනෙක් එක්කලා ගමන. උන්වහන්සේගේ ඉදිරි බල දැකලා මිනිස්සු පැහැදිලා. ඉතින් උන්වහන්සේ නිහඬව යන හින්දා පිටිපස්සේ යන ගෝලයාගෙන් අහනවා මොනවද උන්වහන්සේ වැඩිපුරම ආශා කරන්නේ? වැඩිපුරම අවශ්‍යනේ මොනවද උන්වහන්සේ? උන්වහන්සේට අවශ්‍ය යන්නේ ගෝලයාට අවශ්‍ය වෙලා තියෙනවා හොඳ රාමුට්ටිය. එයාට ඕන කවදින් ඒක. හොඳ වෙලා මිනිස්සු වෙලාවට අහනවා දැන් මට කියන්නත් උත්තරේ තියෙනවා. කණ්ඩ කරලා කිව්ව වතුර හිම මිශ්‍ර නැති හොඳට පැහිච්ච රා තියෙනවා නම් හොඳයි. හා එහෙනම් ඔය ගමන ගිහිලා වඩින්න ආපහු හාමුදුරුවෝත් එක්ක එන්න. අපි හදලා තියන්නා කිව්වා. අය මත්පැන් තහනම් කරපු නීතියක් ඒ කාලේ වික්ෂුන් හන්දලා පනවලා තිබුණේ නැහැ. එනකොට මොකද කරන්නේ? ගස් වලින් වාගෙන ඇවිදලා හොඳට පැහැින් රාමු ටික නැත් තියාගෙන මිනිස්සු බලා ඉන්නවා හාඳුරෙයි. මේ මිනිස්සයයි එනවා. දෙන්නට පූජා කරලා දෙන්නම ගත්තා. හාඳුරුවත් ගත්තා හරියත් ගත්තා. හතර පොලකින් වීලා වීහටන් ජේතවනාරාමයට එනකොට අර 이르දි පළක විච හාමුදුරුව හතර ගාතෙන් ඉන්නේ. එන්න බැ. වෙරි වෙලා. ජේතවනාරාමයට ආවම හැදගෙන වැටුණා. බිම හැදගෙන වැටලා ඉන්න ආයි මිච්චි නැතුව. මේ වර්ග විශ්වනාතරන්න හාමුදුරුවෙන් ගාවිලා. මත් වෙලා වැහැලා ඉන්නවා. නෑ මෙතෙන් දෙකේ ඉන්න කිව්වා. බුදුරන් වහන්සේ ගෙනාට පස්සේ බුදුරන් වහන්සේ දිහාට කකුල් දෙක දාගෙන උඩු බැරි අතර හැදගෙන වැටුණා. මිච්චි නැතුව ඉන්න. සිවුර හදාගන්න දන්නේත් නෑ. ඉන්නේ කොහෙද දන්නේ නෑ මොනවට ඉන්නේ. බුදුරන් වහන්සේ දැන් බලන්න මත්පැන් වල තියෙන විපාකෙ හැටි මේ අවිඥා ලාභී ශක්තිය ඇතිවිච වික්ෂුවගේ දැන් තත්ත්වය බලන්න. දැන් අවිඥාවලිය මනස හා සම්බන්ධ. හැබැයි රා කය හා සම්බන්ධ. කයට දෙන රා නිසා අවිඥාවලියට මොකද වෙන්නේ? එහෙනම් කයට දෙන දේ තුලින් දෙන ආහාරයේ මොනවා හරි තුලින් ඒවැ ශක්තිය ක්‍රියාත්මක වෙනකොට මනසට කොච්චර බලපානවද? මෙන්න මෙහෙම බලපෑමක් ඇති කරනවා මේ ලෝකේ තියෙන දේවල් වල. දැන් අපිට කියනවා මෙහෙම දෙයක්. ඔය සමහර අසනීප වලට වෛද්‍යවරු වේද මහතුරු නියම කරනවා උදේට හීන් උදු පියලි වාගන්න තෙතමනේ තියෙන පින්න වැඩිච්ච හීන් උදු පියලි. වාගගෙන ගමන් කරන්න. ඒක කායට රෝග නිවාරණ ශක්තියක් ලබා දෙනවා කියන්නේ. ගස් වල තියෙන විශේෂත් අසනීපයක් හැදුනහම බෝ වෙන අසනීපයක් එහෙම කියනවා කොහොම කොළ ටිකක් ඉල්ලන කොහොම බතු ටිකක් ඒ වගේ දෙනවා එක එක වර්ග බෙහෙත් වර්ග ඉල්ලන බෝ වෙන රෝග හැදෙන කාලේට ළමින්ගේ ඇතේ පෙරුම් කායම් පොඩ්ඩක් තියෙන නම් පිටිපටියක තියලා බඳිනවා කණ්ඩ දුන්නේ ඇතුළට ඇඟට ආශ්‍රිතව තියෙනවා යමක් යමක් ඒකේදී අර රෝග වළක්වන්න හේතු වෙන ඖෂධීය ශක්තිය අදලා ගන්න මෙන්න මේ වගේ කය ප්‍රබෝධ කරන්න ඕනේ මනස ප්‍රබෝධ වෙන්න. ඒ කය ප්‍රබෝධ කිරීමට අවශ්‍ය බාහිර දේ කයට අවශ්‍ය බාහිර දේ වශයෙන් බෝධින් වහන්සේගේ ශක්ති විශේෂයක් විහිදෙනවා ගතුණේ කිරණක් විහිදෙනවා. ඒතර ශක්ති විශේෂයක් විහිදෙනවා. මෙන්න මේ විහිදෙන ශක්ති විශේෂය තමයි ඇදලා ගන්නේ අර නිරෝගීතාවයන්ට සහ රෝගීතාවයන්ට දෙකටම බලපාන. දැන් සමහර ගස් තියෙනවා අමනුෂ්‍ය අධිග්‍රහිත ගස්. දැන් ගොරක ගස් ඇටි යනකොට අමනුෂ්‍යයෝ ඉන්නවා කියලා එහෙම කතාවක් අපි කරණි කාලේ තියෙනවා. ඒ වගේ ඉන්න දැන්. දැන් අඹ ගස් ඇට හොඳයි. අඹ ගස් ඇට සේවනත් හොඳයි. ඒවැත් තියෙනවා එක එක දේවතාවන්ට අයිති ගස් හැටි රෙබෙන් කරලා තියෙනවා. ඒ දේවාකර්ෂණ ඒ ගස් වලටත් වැඩිනවා. ඒ වගේ සමහර ගස් වලට යක්ෂ ප්‍රේත කොට්ටාසුල ආකර්ෂණය වැඩිනවා. එතන ගස් වලින් විහිදෙන කිරණ නිසා ඒ ඒ සත්වයින්ට ඒ ඒ විදිහේ ශක්ති විශේෂ විහිදෙන බව හොඳට පැහැදිලිව පේන දෙයක්. මෙන්න මේ වගේ අවබෝධය ලබා ගැනීමට මානසික ස්නායු පද්ධති ප්‍රබෝධ කරන්න. අවශ්‍ය කරන ශක්ති විශේෂ විහිදවන උත්සයක් තමයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ කියලා පාරමිතා වලින් පහළ වෙන්නේ. ඒක අනික් ගස් වාගේ පහළ වෙන එකක් නෙමෙයි. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පහළ වුණේ තවත් ගහකින් ඇටයක් අයින් රෝපණය වෙලා අනිමි. සොයන්ජාතව ගස් පහල වෙන ක්‍රමයක් තියෙනවා. ලෝකේ ආරම්භයේ ගස් පහලන්නේ තේ සොයන්ජාත ක්‍රමයෙන්. ගහක වීජයක් එහෙම මේ ලෝකේ ආරම්භ වෙනකොට කොහෙවත් තිබුණේ නැහැ. බාහිර ලෝකයේ තිබෙන රසායනික සංගීතුන්ගේ ක්‍රියාදාමයන්ගේ පරිවර්තනයකින් හටගත්ත ඒ ක්‍රියාපාලයක් වශයෙන් තමයි ඒ ඒ ගස් කරන් වල මූලික ගස් පහල වුණේ. ලෝක ආරම්භයේ. ඒවර කියන සොයන්ජාතව පහල වෙනවා කියන්නේ. යම් ජයතිරිම ආභෝධින වහන්සේ පහළ වෙන්නේ ලෝත්‍ර බුද්ධත්වයට මුල් කරගත පාරමිතා බලයෙන් ඒ සඳහාම අවශ්‍ය උත්සයක්. ඒක විශේෂ උත්සයක්. එහෙනම් ඒ උත්සය පහළ වෙන්නේ අර කියන සොයන්ජාත පාරමිතා බලයෙන්. ඒ පහළ වුණාම ඒ උත්සයේ තියෙන විශේෂ කිරණ. අන්නේ කිරණ තමයි මේ බෝධිනහන්සේගෙන් විහිදෙන්නේ. පාරමිතා පුරුණේ කිරීමේදී Tamanta තනියෙන් බුදු වෙන විතරක් නෙමෙයි පාරමිතා බෙදෙන්නේ. බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මොචේ පරි තින්නෝහං තාරේසාමි සංසාරෝගෝ මහබ්බය කියන මේ බෝධිසත්ව අදිෂ්ඨානයක් තියෙනවා. මම බුදු වෙනවා. අනික් අයටත් අවබෝධය ලබා දෙනවා. ඒක මම මිදෙනවා. සසර දුකෙන් මිදෙනවා. අනික් අයත් මුදවනවා. මම මේ සසර සයුරෙන් එතර වෙනවා. අනික් අයත් එතර කරවනවා. මේ සංසාරයේ මහා භයානකයි කියලා මෙන්න මේ අදිෂ්ඨානය මුල් කරගෙන තමයි පාරමිතා පිළිගන්නේ. තමාගේ විමුක්තිය සඳහා පමණක් නෙමෙයි බොහෝ අප්‍රමාණ ලෝක සත්ත්වයන්ගේ විමුක්තිය සඳහා කැප කරපු මේ බෝධිසත්ව ජීවිතය තුළින් වඩෝ පාරමිතා බලයෙන් තමයි ලෝතරා බුදු වෙලා අන්‍යයන්ට සේවයක් කරන්න අවශ්‍ය කරන පසු බලය ඇදී. ලෝතරා බුද්ධත්වයට පත් වෙන පාරමිතා පුරලා ලබාගත ඇසකන දිවනාසයේ ශාරීරිය මන කියන මේ ආධ්‍යාත්මික ඉන්ද්‍රිය තිබුණාට වඳි. ඒකට අවශ්‍ය වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන බාහිරින් දෙන්නා විදිහේ තවස්ය. ඒක ගන්න වෙන බාහිර ලෝක. අනුකූල දේ ලෝකෙ නිපදෙන්නේ නැත්නම් මේ සම්බන්ධ වෙලා හිටන් අර ඵලෙ ලබන්න සර්වඥ සාඥාන්නේදී ඵලෙ මතු කරන්න බැහැ. සර්වඥ සාඥාන්නේදී මානසික ඵලෙ මතු කරන්න. ඇහැ රූපේ කන ශබ්දේ දිව රසේ නාසයේ ගන්ධේ කය පොට්ටබ්බේ මන ධර්ම කියන මේවා එකිනෙකට ගැළපෙන්නේ සම්බන්ධ වෙන්නේ. ওই සම්බන්ධය වෙනස් වුණොත් එහෙම චක්කුංච පටිච්ච රූපේච උපදේ චක්කු විඥාන කියන චක්කු විඥානේ පහලෙන්න විදිහක් නැහැ රූපේ ඇතුළේ. සෝතංච පටිච්ච සද්දේච උපච්චේති සෝත විඥානං කියන්නේ සෝත විඥානේ පහලෙන්න විදිහක් නැහැ සද්දේ නැති. දැන් මූලික චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන මේ ටික හටගන්නේ විපාක වශයෙන්. ඒකට කියන ඉස්සෙල්ලාම හටගන්නේ කට විපාක හිත. ඒ විපාක හිත ඉෂ්ට ප්‍රිය එකක් වෙන්න නම් ඇහැට ගෝචර වෙන රූපයේ ඉෂ්ට ප්‍රිය රූපයක් වෙන්න ඕන. අනිත්‍ය අප්‍රිය රූපයක් නම් ඒකෙන් හම්බෙන්නේ අකුසල විඥානය. පාප විඥානය. පාප විපාක විඥානය. පුණ්‍ය විපාක විඥානය පහළ වෙන්න ඉෂ්ට ප්‍රිය දෙයක් අරමුණු වෙන්න ඕන. ඒ වගේම අනිත්‍ය අප්‍රිය ශබ්ද තියෙනවා. පාප විපාක වශයෙන් ඒකේ ඉන්නේ. ඉෂ්ට ප්‍රිය ශබ්ද තියෙනවා. පුණ්‍ය විපාක වශයෙන් ඒකේ ඉන්නේ. එයාගේ පහළ වෙච්ච හිත පුණ්‍ය චිත්තයක් නා විපාක චිත්තය. ඊට විශාල අනුබලයක් දෙනවා. ඊට අනුකූලව ඉදිරි ටික ගොඩනගා ගන්න. නෑ විපාකේ නිසා යවන් සිත් පහල කිරීමේදී යහපත් ආකාරයට හරව ගන්න. ඒක බොහොම අනුබලයක් දෙනවා. පුණ්‍ය විපාකයක් නම් පහල වුණේ. පහල වෙච්ච විපාක හිතම ප්‍රසාද සහිතයි. ඒ ප්‍රසාද චිත්තය විපාක චිත්තය නිසා හට ගන්නා වූ ඊළඟ යවන් පහල වෙනකොට. නෑ ගොඩනගන සංඛාර. යහපත් පැත්තට විශාල ආධාරකයි. මෙන්න මේ වගේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත හිතකින් විපාක හිතකින් යකිලි මූලික හිත ආරම්භ වෙනවා. ඒ හිත ආරම්භ වෙනකොට මනසට යහපත් ධර්ම ඝට්ටණය වෙන්න ඕන. ඇසට මනවලන රූප, කනවට මනවලන ශබ්ද, දිවට මනවලන රස, නාසයට මනවලන ගන්ධ, කයට මනවලන ස්පර්ශ, හිතට මනවලන ධර්ම කියන්නේ මේව අරමුණු වෙන්න ඕන. එන මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන ස්පර්ශ, මනවඩන ධර්ම කියන ඒවා. එක පුණ්‍ය විපාක. ඒ වගේම බලවත් නම් මහා කුසල විපාක. අන ලෝතර බුද්ධත්වයට පත් වෙන්න නම් සෝමනස සහගත ඥාන සම්පවිත උත්කෘෂ්ඨ සිතක් හටගන්න ඕන. ඉහළම හිත. ඒ හිත හටගන්න නම් ඒකට හේතුකාරක වන පාරමිතා පුරවපු බලේ ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙනම් ඒකට අවශ්‍ය කරන පසුතලයේ ඒ බලශක්තියෙන් ගොඩනගලා තියෙන්න ඕන. ගොඩනගුණේ නැත්නම් අරමුණු කරන්න එකක් නැහැ. අරමුණු කරන්න පුරේ જાතේවත් මුලින් පහළ වීම වශයෙන් ඇහැ රූපයේ කන ශබ්දයේ ආදී මුලින් පහළ වෙලා තියෙන්න ඕන. අනුකූලව. ඒ ඉහි ගැටනේ වීමෙන් තමයි අවශ්‍ය කරන අර මහා කුසල් සිත් පහළ වෙන්නේ. අවශ්‍ය කරන මහා විපාක හිත පහළ වෙන්නේ. අන්න විපාක හිත පහළ වුණාට පස්සේ තමයි විපාකව කම්ම සම්භවව ගිය. ඒකෙන් නැවත කර්මයක් පහළ කරන්නේ. එහෙනම් මහා විපාක හිතකින් ඉපදුන කෙනෙකුට මහා විපාක හිත ගොඩ නැගිච්ච කෙනෙකුට තමයි. අන්නේ මහා විපාක හිතේ ගෝචර වෙන ධර්ම අවබෝධයෙන් තමයි අනාගත හැඩතලයේ සංඛාර වශයෙන් ගොඩ නගන්නේ. දූෂ්‍ය හිතක් නම් පහළ වුණි. ඒ දූෂ්‍ය විපාක හිතෙන් අනාගත හැඩතලයක් ගොඩ නගා ගන්න පුළුවන්කමක් නැහැ. ඒක වද දෙන්න පටන් ගන්න. දැන් කර්ම විපාකයක් වශයෙන් අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ හිතකින් උපන්නන යම් ත්‍රිසනෙක උපදින ඒ හිතකින්මයි. හතර පාගත හතුම උපදින්නේ ඒකින්. ඒ හිත තමයි ඒ සත්වයේ විපාක වශයෙන් ඉන්නේ. වෙන හිතක් ඉන්නේ. හැබැයි ඔය ආපු වෙලාවේදී ඒ හිතේ දක්ෂතාවයක් නැති දුබල නිසා යාට හිතලා පින් කරගන්න ශක්තියක් නැහැ. උපක්‍රමශීලී ශක්තියක් නැහැ. අන්න අර අකුසල විපාක සිද්ධියේ තියෙන අනිෂ්ඨතාවයේ හැටි. ඒ වගේ කුසල විපාකයක් පළ දෙනකොට ඇහැ කන දිව නාසය ශාරීරිය මන කියන ඉන්ද්‍රිය හයට අතුනට කුසල විපාකයක්වත් අකුසල විපාකයක්වත් ඉන්න බෑ. ඒකට ගෝචර වෙන්න ඕනේ බාහිරින්. දැන් බාහිර ඉෂ්ඨ ප්‍රියන්තමින් හැදිලා තිබුණොත් ඒවා ඉෂ්ඨ ප්‍රිය සාගතව හටගත්ත ඇහැ කන දිව නාසය ශාරීරියට ගෝචර වෙනකොට අර මහා විපාක හිති හට ගැනීමට හේතු වෙනවා. අන්නේ මහා විපාක හිතකින් හටගත්ත සෝමනස්ස සාගත ඥාන සම්පවිත මහා විපාක හිතක් ක්‍රියාත්මක වෙච්ච විලාවක තමයි ධර්මාභෝධය කරන්න හේතු වෙන තීක්ෂණ ප්‍රඥාව නැගීමට හේතු වෙන මූල ධර්මයේ හටගන්නේ. එන අන්නේ හිත ගොඩනගන්න අවශ්‍ය පරිසරය ගොඩනගන්න බොහෝ ඈත කාලින කරගත්ත කර්මයන්ගේ විපාක ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕන. කර්මයක් කරපුවාම ඒකේ ඊළඟ ශක්තිය අවස්ථාව ධර්ම අවස්ථාව. ඒ ධර්ම අවස්ථාව ක්‍රියාත්මක වෙලා එක තැනක ඇහැ නිපදවනවා, එක තැනක රූපේ නිපදවනවා. අනුකූලව. මම කියන තැන කන නිපදවනවා, මගේ කියන පරිසරේ ශබ්දේ නිපදවනවා. මම කියන තැන නාසයේ නිපදවනවා, මගේ කියන ප්‍රදේශයේ ගන්ධේ නිපදවනවා. මම කියන තැන රසේ නිපදවනවා, දිව නිපදවනවා. ඒකට රසේ නිපදවනවා මගේ කියන තැන. මම කියන තැන කය නිපදවනවා, මගේ කියන තැන පහස නිපදවනවා. මගේ මම කියන දේ මන නිපදවනවා, මගේ කියන දේ ධර්මය නිපදවනවා. එයා මුලින් නිපදවිලා ක්‍රියාත්මක වෙනවා ධර්ම අවස්ථාවේ කියන්නේ. අන නිපදවිලා එකට ගැටෙන්නේ වෙනකොට කරපු හොඳ හෝ නරක දෙකේ ආරම්භන අවස්ථාව වෙනවා. ඇහැට රූප ආරමුණු වෙනවා, කන්න ශබ්ද ආරමුණු වෙනවා, විපාකයෙන් හටගත් එකේ මුලින් හටගත් විපාකයේ ඊළඟ අවස්ථාව. අන ආරමුණු වෙනකොට හටගන්න විඥානයක් හටගන්නවා නම් ඒක විපාක අවස්ථාව. අන විපාක චිත්තයක් හටගන්න ක්‍රියාත්මක වෙන හැටි කරපු කර්මයක්. අනන්ත සංසාරයේ පාරමිතා පිරුවේ තමන් බුදු වෙන්නත් ලෝකයාට අවබෝධය ලබා දෙන්නත් අවශ්‍ය කරන පසුතලය හදන්න. ඒ මහා කුසල සෝමනස්ස සහගත ඥාන සම්පවිත උත්‍ෘෂ්ඨ මහා විපාක කුසල හිතින්. ඒකට අවශ්‍ය පරිසරය ගොඩනගලා විපාක හිත පහල කරගුවාම තමයි අන්නේ විපාක හිත තමයි ලෝතුරා බුද්ධත්වයේ ලැබෙන්නේ. ඒ විපාක හිතේ ඉඳලා ගොඩනගෙන යථාර්ථය තුයි. එහෙමයි ලෝතුරා බුද්ධත්වයේ ලැබෙන්නේ. එහෙනම් මේ බුදුරන් වහන්සේ තමන්ගේ වැඩේ කරන්නේ ඉවර කරගන්න මට්ටමේ ඒ මට්ටමට සීමා කරපු ශක්තියක් නෙමෙයි නිපදෙන්නේ. යම් ධර්මයක් ලෝකයට පහළ කරාට පස්සේ ඒ ධර්මයේ බොහෝ කාලය තුල මේ ලෝක සත්‍යයට හිතසුව පිණිස ක්‍රියාත්මක වෙලා යම් සත්‍යයකට මිදෙන්න ගැලවෙන්න ඉඩ තියෙනවා නම් ඒ තාකල් ක්‍රියාත්මක වෙලා ඒ කාරණේ ඉෂ්ට කරත්වා කියනවා අදිෂ්ඨානය අකුරින් තමයි අර ශක්තිය නිපදෙන්නේ. එහෙනම් ඒ ශක්තිය නිකුත් කරපු බාහිර පරිසරේ කොයිම වෙලාවකව කල් තියා විනාශ වෙන්න බෑ. අභ්‍යන්තර පරිසරේ විනාශ වුණා කිව්වම ධාතුන් වහන්සේ ලැබිරුණානේ. ඉවරුණේ නෑ. අභ්‍යන්තර පරිසරේට ධාතුන් වහන්සේ ලැබිරුණා. බාහිර දේවිච පරිසරේට බෝධීන් වහන්සේ ලැබිරුණා. අන බෝධිනාති තම පාරමිතා වලේ මූලික ස්ථානය. ඒ ශක්තිය ලබා දෙන මූලික ස්ථානය එතන. න පාරමිතා බලයේ ශක්තියෙන් ලෝක ශාන්තිය සඳහාම වෙන් කරපු මානසිකත්වයකින් ගොඩනගපු විපාක ශක්තියක් වශයෙන් පහළ වෙච්ච. ඒකට ඒ විපාකෙ දීමට පහළ වෙච්ච. බෝධිනාති වහන්සේ ඒ සඳහා පහළ වෙච්ච කම්පියුටරයක් වගේ අවශ්‍ය ශක්ති විහිදෙන කම්පියුටරයක් අද කාලේ හැටියට කියනවා. දීලා තියෙන දත්තයට අනුව ක්‍රියාත්මක වෙනවා ඒ කාලේ අවසන් වෙනවා. මේක තමයි ලෝක කම්පියුටරය. අද වචනේ කියනවා නම් කියන දේ මේක. ඔය ලෝක කම්පියුටරයට කවු දත්තයන් අනුව තමයි ඒ කාල සීමාවනුව තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඉතහා බෝධින් වහන්සේ තවමත් පවතිනවා. අර 5000ක් යන කන් හරි සාධනේ පවතිනවා නම් ඒ තාක්කල් බෝධිනාසයේ පවතින්න ඕනේ. අනික සියලුම වෘක්ෂවල තියෙන ස්වභාවය ඉක්මවා ගිය විශේෂත්වය බෝධිනාසයේ තියෙනවා. ජයහිරි මහා බෝධිනාසයේගේ පටක නවීකරණය වෙනවා. පටක මැරෙන්නේ. හැදිලා තියෙන පටක නවීකරණය වෙවි තව ඒ ගන්නව පවතිනවා මිස. නව පටක බිහි කරලා හිටන් ප්‍රමාණී ඉක්මවා යන්නේ. හැබැයි මුළු ලෝකෙම තියෙන එකම වෘක්ෂ රාජය අවචරයි. උද්ධිද විද්‍යාඥයන් විසින් මොන ලෝකෙම පරීක්ෂණ කළා. මේ මුළු ලෝකෙම කිසිම ගහක් පටක නවීකරණය වෙන්නේ එකම ගහක් හොයන්න නැහැ. එකම එක ගහ තියෙනවා ලංකාවේ තියෙන ජයසිරි මහ බෝධි නාම. ඔච්චරයි දී. ඒක මුළු ලෝකෙම පුදුමෙන් එකක්. පුදුමයක්. පළවෙනි පුදුමේ ඉන්න පුළුවන් යථාර්ථයෙන් බැලුවොත්. මෙච්චර ලෝකේ හටගන්න එකම ගහකටවත් වඩා වෙනස් වෙන්නේ ඇයි මේ බෝධි නාමයේ වෙනස? දැන් අවුරුදු 1000කට ඉස්සෙල්ලා බෝධි නාමයේ දිහා බලලා මිම්ම මැල්ලලා තිබ්බා. බෝධි නාමයේ කඳි ප්‍රමාණය මෙන්න මෙච්චරයි කියේ. අද මිම්ම මැන්න නම් ඒකේ ඒ තෙච්චරයි. දැන් පුදුම සිද්ධියක්. කිසිම වෘක්ෂයක ওই තත්ත්වේ නැහැ. අවුරුද්දෙන් අවුරුද්ද අවුරුද්දෙන් අවුරුද්ද මිම්ම වැන්න නම් එහෙම එකිනෙක පොඩ්ඩක් හරි ලොකුයි. හැබැයි යාතිරි මහ බෝධි නාථේ කී මිම්ම වැන්න අමුතු જાතියව ගන්න බෑ. එතන මොකද්ද මේ යාතිරි මහ බෝධි නාථේ වෙනස? අර කියපු මූල ධර්මයට අනුව දැන් වෙනස පේන්නේ නැද්ද අමුතක් තියෙනවා. පටක නවීකරණය වෙන්නේ එක වෘක්ෂයකට විශේෂ වෙන්නද? මුළු ලෝකේ තියෙන සියලුම වෘක්ෂවලට ඒක නොවෙන්නද? ඒ හේතුව බලනකොට පැහැදිලිව පේන්නේ නැද්ද ජයසිරි මහ බෝධින් වහන්සේ සාමාන්‍ය ගහක් නෙමෙයි කියන්නේ. හොඳට පැහැදිලි. එතකොට ජයසිරි මහ බෝධින් වහන්සේ එහෙම වෙන්නේ ඇයි? අනික් ගස් හට ගන්න සම්ප්‍රදායට අනුව නම් හටගත්තේ. අනිකා වාගේ වෙන්නේ බෑ. අසම පුද්ගලයන්ගේ කයට වඩා අසම පුද්ගලයන්ගේ කයට සමානත්වයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දේහේ. බුදුරන් වහන්සේගේ දේහයේ යම් ආකාරයක්ද ඒ සමාන පුද්ගලියෙක් ලෝකේ නැහැ. සමාන වෙන වෙනස් ආකාරයෙන් සමාන පුද්ගලිය ලෝකේ ඉන්න පුළුවන්. හැබැයි ලෝතුරා බුදු වෙන උත්තමයන් වහන්සේ නමගේ පස්චිම අධ්‍යායයේ උපදින ශාරීරියේ ස්වභාවයක් ඇද්ද? ඒක අසම වූ බුදුරයන් වහන්සේලාගේම මේ බඳුම කාලයක බුදුරයෙක්ගේ කයට සමාන මිස. ඒ කායික ස්වභාවයේ මේ ලෝකේ කිසිම සත්‍යයකට සමාන නැහැ. ඒක විශේෂත්වයක් තියෙනවා. එහෙනම් ඒ සඳහාම හටගත්ත බාහිර ලොකුම ආයතන වෙන ලෝතිරා බුද්ධත්වයට පත්ති ඡායතින යන ජාතිරි මහ බෝධින් නාතිය අසම තමයි. පුරුෂයන් අතර අසම තමයි. ඔප්පු වෙලා ඉවරයි. ඕන සමයක තව ඒ ජාතියෙම එක තව තැනක තියෙනවා කියලා කිසි කෙනෙකුට පෙන්නන්න තුන් ලෝකෙ අකවි දැක්කේ නෑ. මේ මනුස්ස ලෝකෙ තියෙන ගස් කොළන් අතර නෑ. අනික වගේ නෑ කියන එක මුතුන් කියන දෙයක් නෑ. දැක දේ තුලින් අපි මේ බහිනවා නම් නිගමනයේකට. ඒ සමාන උත්සයක් මුළු ලෝකෙම නෑ. එන ජයතිරි මහ බෝධින් වහන්සේ විශේෂයි කියලා පෙන්නන හේතු නැද්ද? අන්න පාරමිතා වලින් හටගත් බෝධින් වහන්සේ පිළිබඳ භෞතික විශේෂත්වයක් පෙන්වන්න අද පුළුවන්. භෞතිකම වශයෙන් අසම සමවා පෙන්වන්න අදත් සාක්ෂි තියෙනවා. ඒ පේන හරිය. 100ට එකක් පේනවා නම් 100ට 99ක් පේන්නේ නැති හරිය. නොපෙන හරිය මහා ඥානයන්ට ගෝචර වෙන්න පුළුවන්. ලෝතර බුදු පියාණන් වහන්සේට සියලු ආකාරයෙන් ගෝචරයි. අනිකාර ගෝචර නැහැ. ආනන්ද හැමදෙරන්ට ගෝචර නැති නිසා තමයි බුදුරණන් වහන්සේ දේශනා කළේ ආනන්ද සියලු සමාධි සමාධියේ ජයතිරි මහ බෝධින් වහන්සේ ළඟ මිස තව දෙනක් නැහැ කියලා. එහෙනම් එතෙන්ට ගිය බුදු පියාණන් වහන්සේ අපේ ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. කුසතන අටමිටක් අරගෙනලා උතුරු පැත්තෙන් දාන්න හදනකොට එතන කරකිනවා. බබරිවාය කරකිනවා. දකුණු පැත්තට බලනකොට ඒ පැත්තේ කරකිනවා බබරිවාය. බටහිර පැත්ත බැලුවා ඒ පැත්තක් කරගෙන අතුරු දිශා බැලුවා ඔක්කොම කරගෙන. එක තැනක් තියෙනවා කරගෙන ඉතින්. බොහොම ඉස්සරයි. එතන තමයි තැන කියලා. එතෙන්ද තමයි ඒ තමයි නැගෙනහිර දිශාව බලාගෙන බෝධි මූලයේ තියෙන පැත්ත. අන්න ලෝතරා බුද්ධත්වයට පත් වෙන බෝධින් වහන්සේ ළඟ වටේවත් තිබුණේ නැත. එච්චර ලඟ වෙලා අන්තිම බලනකොට බෝධින් වහන්සේ ළඟ තියෙන එක තැන. ලෝතරා බුදු වෙන්නේ. අන්න වජ්‍රාසනයේ පිහිටපු තැන. වජ්‍ර කියන්නේ මොන විදිහකම වජ්‍රය කියන්නේ තදම දේ. තව දෙයකින් කපන්න බෑ වජ්‍රය. වජ්‍රය කපනවා නම් වජ්‍රයකින් ඕන. දියමන්තිය කපනවා නම් දියමන්තියකින් ඕන. දියමන්තිය කපන තව අනික් මණිකකින් උත් බෑ. තව දෙයකින් උත් බෑ. ඒක කපන දියමන්තියක් නෝ. අන්න ඒ බඳු ඒ දේ කපනවා නම් ඒකෙම මිසක් වෙනෙහිකින් බරුවා වාගේ කිසිම මාර බලවේගයකට පරාජය කරන්න බැරි වජ්‍රයකවත් වජ්‍රය වැනි ස්ථානය අපි හිටිනවා. අන්නේ බන්තෙන පින්න ආසනෙට වජ්‍රාසනිය කිව්ව. මොනම විදියකින්වත් මොන මාර බලවේගය කරත් ඒ ස්ථානේ වෙනස් කරන්න බෑ. අන පාරමිතා බලයේ ප්‍රගුණ වෙලා ආපු හැටි. පාරමිතා බලයෙන් පහළ වෙච්ච තැනේ හැටි. ඒක අහම්බෙන් පහළ වෙච්ච එකක් ආ කවුරු හදලා දුන්න එකක් නෙමෙයි. උන්වහන්සේගේ පාරමිතා බලයෙන් ක්‍රියාත්මක වෙච්ච ලෝක ධාතුවේ ක්‍රියාත්මක වෙච්ච එකම ස්ථානයි. ඉතින් ඒක ක්‍රියාත්මක වෙන්න හොඳට පැහැදිලිව වෙන්නේ. සරණලද පිම්පව් අනු පුද්ගලයා විසින් ගොඩනගන ලද්දා වූ ශක්තිය අනු මේ විශ්වයේ ඒ ඒ ක්‍රියාකාරීත්වයන් හටගන්න ආකාරය පැහැදිලිව පේනවා. නැහ කර්ම ශක්තිය බලපන්නේ කායිද විතරද? බාහිර ලෝකයි ඇති නැද්ද? මෙන්න මේ නිසා තමයි කියන්නේ ඒ සඳහා සකස් වුණා වූ බෝධින් වහන්සේ ඒ උරුමතාවයේ තියෙනවා. දැන් අපි ලේ උරුමය කියලා එකක් කතා කරනවා. අත්ත මුත්තන් අත්ත පනත්ත කිත්ත කිරිකෑ මුත්ත කියලා ආත්මතු පරම්පරාවක අවංකවම ආවනම් එහෙම එයාගේ දරුවා එයාගේ දරුවා එයාගේ දරුවා කියලා. කිරිකෑ මුත්තගේ ලේ අරගෙන බැලුවොත් එහෙම ලේ උරුමතාවය කියන්න පුළුවන්. අද ඉන්නේ මුරු පුරාගේ. ආත්මතු පරම්පරාවේ මෙහාට බැලුවත් බලපං ආත්මතු පරම්පරාවේ හත් වෙනියට පල්ලේ හැටි ඉඳලා බැලුවා. ඒකේ තියෙන අර උරුමතාවය. මෙන්න මෙහෙම හිමිකමක් තියෙනවා. නං බෝධින් වහන්සේගෙන් අත්පල රූහ බෝධි දෙදෙස් පල රූහ බෝධි ආදි වශයෙන් හටගත්තා කියනවා. තැනින් තැන විහිදෙන්න විහිදිල යන අවශ්‍යය බෝධින් වහන්සේගෙන්. ඒවා 40 පොළොක රෝපණය වුණා කියලා කියනවා. 40 පොළොක තිබුණා. එහෙනම් ඊට පස්සේ අපි දැන් අලුතෙන් පූජනීය ස්ථානයක් හදනකොට අපි යංකෝ බෝධියක් වහන්න කැලේ කියලා කැලේ තියෙන කවුරු බෝරු ගියාගෙන හිටවනවා. මෙන්නම් ගැලපෙන ප්‍රසිද්ධ පන්සලකට ගිහිල්ලා අර තියෙන බෝධියකින් අංකුරයක් හරි රෝපණය කරපියා ගෙනත් හිටවනවා. ආරංචි එකක් තියෙනවා කැලේ තියෙන බෝධියක් ගෙනහලා ඉතින් හිටවගෙන මේ පන්සලක් හදලා විශේෂ පූජනීය ස්ථානෙ හිටවගේ. දැන් හැම බෝධියක්ම ජයසිරි මහා බෝධින් වහන්සේගේ අංකුරයෙන් හෝ මොනවා හෝ සම්බන්ධයක් තියෙනවා. එහෙනම් අර හත්මුතු පරපුරේ ණය සම්බන්ධකම ලැබුරුමේ වාගේ ජයසිරි මහා බෝධින් වහන්සේ හතිවිච සම්බන්ධතාවය ක්‍රමානුකූලව ගමන් කරන අනිත් බෝධින් වහන්සේලා. නේ ඒ බෝධින් වහන්සේලාට ශක්තිය දෙන්නේ කොහෙන්ද? අර ප්‍රධාන බෝධින් වහන්සේගෙන්. සමානත්වයට සමානත්වයේ ඇදලා එන ගතියක් තියෙන බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා ගතියට සමාන ගතිය සම්බන්ධයි කියලා. ගතියට ගතිය ඇදෙනවා. මේක බුදු පියාණන් වහන්සේ එදා දේශනා කරපු ධර්මයේ තුල හොඳට පැහැදිලිව අදත් කිය දේශනාවේ තියෙනවා. ලෝක සත්‍යෝ ගතියට ගතිය සම්බන්ධ වෙනවා. අනුකූල දෙයට අනුකූල දෙය සම්බන්ධ වෙනවා. මේක ලෝක ස්වභාවයක් තියෙනවා කියලා දේශනා කරනවා. මේ ලෝකේ හැම දෙයක්ම හට ගන්නවා නම් අනුකූල දෙයට අනුකූල දෙය ලඟ වෙලා එක් වෙලා තමයි හටගන්නේ. ද්‍රව්‍ය වස්තු හටගත්තත් හටගන්නේ එහෙමයි. සමාන දෙයට ආකර්ෂණයි. ඒවා ශක්තිය සම ලෝක ශක්තිය සම විශ්ව ශක්තිය සම ක්‍රියාත්මක වෙන කොට සමානත්වයේ සමානත්වයේ එක ළඟ ලඟ වෙලා ක්‍රියාත්මක වෙලා තමයි පිහිටන්නේ. ඒක තමයි ස්වභාවය. අජීවී වස්තුලත් ඒ ස්වභාවයේ තියෙන. දැන් ගංගාවක් ගලන වතුර වැහැලා ගියාට පස්සේ බැලුවාම අපිට අහු වෙනවා වැලි කන්දක් පිල්ලලා තියෙනවා පැත්තක. දැන් මේ වැලි කන්ද ළඟට ගිහිල්ලා අපි බැලුවොත් අපි බලනවා කොහොමද වැලි ටික පිහිටලා තියෙන්නේ. කළු හීන් වැල්ල වෙනම රටාවක. ඒ කළු හීන් වැලි ඒක ඇයි? ඊළඟ මට මේ සුදු වැල්ල ඊළඟ රටාව. බොරළු කැට බොරළු රටාව. පිහිල්ල තියෙන කවුරුවක් පිහිටෙන්නේ නැතුව. සමානත්වයට අනුකූල දේවල් සමානත්වයට ලඟ වෙලා එක රැළට එන ප්‍රමාණිකුලෝ පිහිටනවා. මෙන්න මේ වගේ තමයි මේ රටාව. ගහකට පොර දැම්මා. ඒ ගහට ඇදලා ගන්නවා ඒ ගහට අවත් ඒවා. සියලු ගහ පොළවේ තියෙන සියලු පොර හැම ගහටම සමානවදින්නේ. අපි සත්‍ය මාර්ගය කියලා කරන්නේ තොයි හේතුව. දැන් බටු හිටෙවා නම් බටු හිටවල ඉවරලා මොකද කරන්නේ? මේ හැරෙත් හිටෙවා දෙවෙනි හැරෙත් හිටෙවා තුන්වෙනි හැරෙත් හිටෙන බටු හැදින්නේ. දැන් හිටවනවා මිරිස් ගහ. ඒක හරුවට හැදෙනවා. ඒ පොළොවේ තිබිච්ච එතන තිබිච්ච රසායන ගතිය බටු වලට ඇදලා ගියාට පස්සේ මිරිස් වලට ඇදින්නේ කැදිලා නැහැ. නිසා ඊට පස්සේ මොකද කරන්නේ? ඒකවල මිරිස් හිටු ගහ අරවක් මොකද හැදෙනවා. ඒ දෙක නතුන මෑ හිටුණා. එතන ඒකත් හරුව හැදෙනවා. ඔව් රවුන් තුන හතරක් ගියාට පස්සේ ආයෙත් හැරෙත් බටු හිටෙවම මායි හැදෙනවා. මොකද මේ මහ පොළවේ තියෙන සියලු රස ධාතු හැම දෙයකම පොදුවේ කලවම් වෙලා ඇදින්නේ. අනුකූලත්වයට අනුකූලත්වය ඇදිලා හිටින්නේ. සමානත්වයට සමානත්වයේ සම්බන්ධ. මිනිස්සු අතරත් එහෙමයි. අසත්පුරුෂයා අසත්පුරුෂයාට සම්බන්ධ වෙදිනවා. සත්පුරුෂයා සත්පුරුෂයන් සම්බන්ධ වෙදිනවා. සත්පුරුෂයන්ගේ ප්‍රභේද තියෙනවා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වැඩඉන්නකොට එක්තරා භික්ෂුන් වහන්සේලා සත්පුරුෂ භික්ෂුන් වහන්සේ ළමයි. ඔක්කොම සීලවන්ත ගුණවන්ත උත්තමයන්. එක්තරා භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් සරියුත් හාමුදුරුව වටකරගෙන එතන ඉන්නවා. තව කණ්ඩායමක් මුගලන් හාමුදුරුවලා. තව කණ්ඩායමක් මහාකාශ්‍යප හාමුදුරුවලා. තව කණ්ඩායමක් උපාලි හාමුදුරුවලා. තව කණ්ඩායමක් දෙව්දත්තරලා. මේව කාන්නේ කාන්නේ වෙල ගැහිලා ඉන්නවා. බුදුරන් වහන්සේ දැකලා ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්ද පේනවා නේද මේ අපේ පිරිස ඉන්නේ හැටි. ඔය මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා, ගැඹුරු දහම් ගැන දන්න භික්ෂුන් වහන්සේලාගේ ඒ ගති ලක්ෂණ ඇති පිරිස තමයි අර සරිත් හාමුදුරු ළඟ ඉන්නේ. 이르දි බලයේ පිහිට පිහිටපු ඒ ගති ලක්ෂණ ඇති අය තමයි අර මුගලන් හාමුදුරු ළඟ ඉන්නේ. විනේ ශික්ෂාව බොහොම ගැඹුරෙන් දරාගත්ත කටිය තමයි උපාලි හාමුදුරු ළඟ ඉන්නේ. අසත්පුරුෂ ගති ඇති කට්ටිය තමයි අර දෙව්දත්තර ළඟ ඉන්නේ. අන්න එකිනෙකට වෙන්නේ. එහෙම බලකව සත්‍යයෝ ගති වශයෙන් සමානත්වයේ උසුරනවා. ගතියේ ගති ඇදෙනවා. මෙන්න ආකර්ෂණ වල හැටි. ඉතින් මේ ලෝකේ ගස්කොලන් හටගත්තා. සමාන ශක්තියකින් නෙමෙයි හටගන්නේ. විවිධාකාර ශක්ති විශේෂ විවිධාකාර ගති ලක්ෂණ අනුව විහිදෙනවා පැතිරෙනවා. අන්නේ විවිධාකාර ශක්තියින්ට අනුකූල විවිධාකාර උස හටගන්නවා. ඒ ගතිය යහපත් නම් ඒ වෘක්ෂයත් ඊට අනුකූලයි. ඒකේ ඒ ශක්තිය තියෙනවා. අන්නේ ශක්තිය තමයි ඒ ආකාරයෙන් ඇදිලා. ඒකට මේ තව ප්‍රශ්නෙට උත්තරේකුත් එකලා මේක එනවා. මේ ශරීරයේ වැළඳෙන රෝගාබාධ සඳහා ශාක වලින් ඖෂධ ලබා ගැනීමට හේතුව නිරුක්ති සහිතව විග්‍රහ කරලා දෙන්න කියලා මේ ප්‍රශ්නයක් ඉල්ලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේදී ඒකත් විසඳෙනවා. දැන් මෙතනදී මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට ඒ ගහින් මේ ලෝකේ ඉස්සෙල්ලා ගස් හටගෙන තිබුණේ නැහැ. මූලිකම බ්‍රහ්මකල්පීය මිනිස්සු ඉන්න කාලේ ගස් තිබුණේ නැහැ. ස්වයං ප්‍රභා ආලෝකයෙන් තමයි ශරීර ආලෝකයෙන් මේ ලෝකේ ඇවිද්දා. ගස් කොළන් වලින් හටගත්ත සාක ද්‍රව්‍යයක් නවන මේ භූමියේ භූමි පටක කියන කිරියෝදයක් වැනි ආහාරයක් මූලික සත්වයින්ට පහළ වුණා. ගස් කොළන් එකක්වත් තිබුණේ නැහැ, ගස්වැල් එකක්වත් තිබුණේ නැහැ. ඒව කාලා තමයි ඒව ආහාරය නම් තමයි මේ මූලිකයි ජීවත් වෙන්නේ. අන්න මූලිකම ජීවත් වෙච්ච පිළිද. පොතන පටන් ගන්නේ මොකද කරන්නේ? ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා යනකොට. එක්තරා හතු වර්ගයක් පහළ වුණායි කියනවා. ඒත් ගස් කොළන් වලයි තියෙන්නේ නෙමෙයි හතු වර්ගය. ඒකත් විශාල පෝෂණයකින් යුක්තයි. තවත් කල් යනකොට බදා ලතා කියලා වැල් జాතියක් පහළ වුණා කියන. ඊළඟ ඒකේ ඊළඟ මට්ටමේ පෝෂණේ තැන්පත් වුණා. තවත් කාලයක් යනකොට ඇල්වි සහ මාවි පහළ වුණා. එතන මේ මට්ටමේ පෝෂණේ ඒකේ තැන්පත් වුණා. මෙන්න මේ ආකාරයෙන් පුද්ගලයාගේ ගති ලක්ෂණ යම් යම් ආකාරද ඒ ආකාර ශක්ති විශේෂයට අනුව බාහිර ලෝකයේ උස පහළ වෙච්ච හැටි පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයේ විග්‍රහය නේද? අග්ගඤ්ඤ සූත්‍රය. අන්න ඉතින් ඕකේ හොඳට පැහැදිලිව පේනවා ඒව හටගන්න ආකාරය. ඉතින් බදා ලතා කියන එක තමයි අද බතල කියන එකට ක්‍රම විකාශනය වෙලා තියෙන්නේ. අපි ඒකට බතල කියනවා. ඒකේ මුල බදා ලතා. අදත් යම් අයගේ කාය හීනතාවයන් බල දුබලතාවයන් දෙන එකතරා වාජීකරණයක් තමයි බතල. මොකද හේතුව? ලතා කියන්නේ කවද, බදා කියන්නේ මොකද? ලෝකේ ඉස්සෙල්ලා මේ මිනිස්සුය පහළ වෙනකොට ලිංගේන්ද්‍රියන් වශයෙන් මේ විෂභාග අරමුණු වෙතින ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග වශයෙන් පහළ වුණේ නැහැ. බ්‍රහ්මකල්පීය මිනිස්සුය ඉස්සෙල්ලා වෙනකොට එමද ලිංග ભેදයකින් තොරව ශරීරය ඇතුළ පහළ වුණා. ක්‍රමක්‍රමයෙන් කල් යනකොට ඒ අන්තක්කල්ප 20ත් වෙලා ලෝක පරිණාමී ක්‍රියාවලියක් කියලා පෙන්නන උත්තර කාලයක් යනකොට ඒ අන්තක්කල්ප ගන්නක් යනකොට ඇති වෙන විශාල කාල සීමා සහිත ඇති වෙන ක්‍රම පරිවර්තනය තුලින් පරිණාමය තුලින් තමයි පුද්ගලයාට ස්ත්‍රී පුරුෂ වශයෙන් ભેදයක් හට ගැනීම ආරම්භය පටන් ගත්තා. මෙන්න මේ ආරම්භයේදී ඊට පෙර කල්පවල තිබිලා යටපත් වෙලා තිබිච්ච අර කාම මේ මේ කාම මේ අනුසේ රාග අනුසේ මතුවෙලා ඇදිලා ඉත්‍රිින්ද ඉත්‍රි ලක්ෂණත් පුරුෂේන්ද පුරුෂ ලක්ෂණත් හැංගීමත් ඇති වෙනවා. මෙන්න මේ හැංගීම නිසා පුද්ගලයා කාමයන්ට ගෝචර වෙන මූලික අවස්ථාව ඇති වෙනවා. ඉත්‍රි ලතාවට පේනවා. පුරුෂයාට බදා ගන්න හිතේ. ලතා බදාගත්ත නිසා ඇති වෙන මානසිකත්වයෙන් හටගත්ත ගහලක ඕ ලතා බදා ගන්න කියලා අපි තිවිච්චාහරි නැති වෙලා ගියා. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් අනිසරේ තම්බගෙන කන්න එක හටගත්. ඉසෙල හටගත්ත කරලා වෙනස් එකක්. රාග ගින්න එනකොටම අපේ ශක්තිය නැති වෙලා ගිහිල්ලා ඒකට ප්‍රත්‍ය වෙන්න ගින්නෙන් තම්බලා කන ගින්නෙන් හදලා කන ආහාරයකට අපිට අපේ මානසිකත්වය යනවා කායිකත්වය හැදගෙන. ඊට පස්සේ මොකද කරන්නේ? බදාලතා හැදුනහම හාර ලබන්නට බලිගිනිනේනකොට ඒකේ තියෙනවා නිකන් අඟුවෙන් කන්න බෑ ගැලවෙන්න සම්බල ගන්න. අන්න ඒ ගතියට අනුකූල ආහාරය හරගත ආහාරයෙන් ඒ ගති ලක්ෂණය ගති ලක්ෂණලු ආහාරය දෙක සම්බන්ධ නිසා ඒ කාම ගති ලක්ෂණයෙන්ම ගැලපෙන්නා වූ ආහාරයක් වුණා බතල්. අන්න බේත් ඖෂධ හැදුනහම අදත් සෑ ගන්න දේ. එවන් දුර්වලතාවයක් ඇති ඇයට බතල වාජී කරන ඖෂධය ආහාරය. ඇතින වෙනස්කම් වල හැටි. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ පටන් ගත්ත මූලික අවස්ථාව සකස් වුණ හැටි. මේ ලෝක සත්‍ය ගිහිලා පංච කාමයන්ට ලොල් වෙන්න පටන් ගත්තා. පස්වෙනි එක තමයි ස්පර්ශ කාමය. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම කියන හතර ඉක්මවල පස්වෙනි කාමයේ ස්පර්ශ කාමය. ස්පර්ශ කාමයේ වැළඳ ගන්නකොටම අර ස්වභාවික භූමිපටය කියන එක ක්‍රම විකාශනය ලා ගිහිල්ලා පොල් පසක් බවට පත් වෙනවා පොළොව. අන පහට පහ හැදිච්ච එක. පස්වෙනි එක ගත්තා පස්වෙනි එකේ හටගත්ත බාහිර ප්‍රතිවලයේ පහ. එන පස. අන පස හටගන්න හේතු වෙච්ච එක. දැන් පස ඇසුරු කරන්නේ තමයි කාමී ජීවත් වෙන කෙනා පස ඇසුරු කරගෙන ජීවත් වෙන්නේ. ස්පර්ශ කාමීට බැඳිලා හැඳිලා ඒ සඳහා අවශ්‍ය කරන දේවල් එකතු කරගෙන ජීවත් වෙන මානසිකත්වයේ සිද්ධ වෙනවා පස ඇසුරු කරගෙන ජීවත් වෙන මානසිකත්වයක් ගොඩනැගෙන. බාහිර ලෝකේ පස හට ගන්නවා ಅದවලු. පසේ හැදෙන්නේ මොනවද? පසේ වහින්නේ මොනවද? ඒවා තමයි ආහාර ගන්නේ. අන්න බතල හටගත්තේ ඒකේ. අන්න බදා ලතා හටගත්තද. පසේ හටගන්නේ බීජය, භෝගය. විශේෂයෙන්ම හටගත්තේ. ඔය පහට ලොල් වෙලා හිටියට පස්සේ